Honorable Mujibur Rahman, we have 6 minutes.
Kira?
6 minutes.
Ayi, adukare. Me garu sabapatumani, visheshen ma me kaltabana avastha yojana vedi katha kirimata avastha labagene deema gana stutiwanta wenawa. Ada man hitanne ape vipakshe Dinesh Gunawardana mantriyathuma me yojanawa genave me rate aarthike aarthika arbudayak tiyenawa. ඒ අර්බුදය වෙනුවෙන් ඉදිරිපත් කරපු යෝජනාවක් හැටියට මම කියන්න කැමති ගරු කථානායකතුමනි, ආර්ථික අර්බුද නෙමෙයි අපිට ආර්ථික අභියෝග තියෙනවා. අපි මේ රට බාර ගන්නකොට 2015 දී බිලියන 8500ක ණය ප්‍රමාණයක් එක්ක අපි බාර අරගෙන ඒ වෙලාවේ අපි දන්නවා ඒක පුද්ගල රාජ්‍ය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 2815යි රුපියල් වලින් බැලුවොත් 405590 572ක වගේ ප්‍රමාණයක් තිබුණා ඒක පුද්ගල රාජ්‍ය ණය ප්‍රමාණය. එතකොට මේ වගේ රටක් අපි හැම පැත්තෙම ප්‍රජාතන්ත්‍රවාදය ඒ වගේම නිදහස ඊළඟට ජාත්‍යන්තරව අපිට තිබුණ ඒ අභියෝග ඒ සියල්ල එක තමයි අපි මේ රට බාරගත්තේ. එතකොට අපිට මේ කාලය තුලදී මේ රටේ අපි ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කරලා නැවත අපිට මේ රටේ තිබුණු පෞගිය ආණ්ඩුව කාලයේ තිබුණු ඒ කොමිෂන් සභා ටික හවෝසි කරලා තිබුණු දේවල් නැවත පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒවා සම්මත කරලා මේ රටේ රාජ්‍ය ආයතන ඒවා ස්වාධීන කරලා අලුතෙන් ගමනක් යන්න පුළුවන් වාතාවරණයක් අපි හදලා තියෙනවා. ඊළඟට අපිට ජාත්‍යන්තරව විශාල අභියෝගයක් අපිට තිබුණා පෞගිය කාලෙම අපේ රටේ ජාත්‍යන්තරව අපිට තිබුණු කීර්ති නාමය ගැන. ඊළඟට අපි මානව හිමිකම් උල්ලංඝනය කරන රටක් හැටියට තමයි අපිව ගණන් ගන්නේ. ඊළඟට මේ රටේ ජාතීන් එනකොටා ගන්න ජාතිවාදී අවුස්සන මේ වගේ නොයෙකුත් චෝදනා අපේ රටට තිබුණා. අපිට මේ පෞගේ කාලය තුල එමෙවෙ වලින් ගැලවිලා මේ ජාත්‍යන්තරය අපි ගැන තියෙන අවධානය දිනාගෙන අපේ රටත් එක්ක නම්‍යශීලීව කටයුතු කරන්න පුළුවන් පරිසරයක් අපිට ජාත්‍යන්තරයත් එක්ක අපිට ඇති කරගන්න අපිට හැකියාව ලැබුණා. අපිට පෞගේ කාලෙම යුද චෝදනා අපරාධ චෝදනා මේවා තමයි විපක්ෂයේ අපේ මන්ත්‍රීවරු නායකයෝ පෞගිය කාලේ මැතිවරණ වේදිකාවල කතා කරේ. ඕන් අපිට නොයෙකුත් දේවල් අපිට ඒ වගේ චෝදනාවල් ඒ ජාත්‍යන්තරට එල්ල කරගෙන තිබුණා. අපිට පුළුවන් වුණා මේ පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අලුත් ගමනක් යන්න පුළුවන් අලුත් රටක් හදන්න පුළුවන් කියන ඒ පණිවිඩය ලෝකෙටම අපිට ලබා දෙන්න පුළුවන් වුණා. අද මුළු ලෝකේ ජාත්‍යන්තරයේ ගත්තත් අද අපිත් එක්ක නම්‍යශීලීව කටයුතු කරන්න අපි කියන දේ ඇහුම් කන්න දෙන්න පුළුවන් වාතාවරණයක් අපිට හදාගන්න අපිට පුළුවන් වුණා. ඉතින් මම හිතනවා ඒක අපි ලබාගත් ලොකු ජයග්‍රහණයක්. ඒකත් එක්කම තමයි අපිට දැන් මේ ආර්ථික අභියෝගය අපි ඉස්සරහා ඇවිල්ලා තියෙන්නේ. අපි 76 ඉඳන් 77 වෙනකන් අපි එක ආර්ථික මොඩලයක් උඩ මේ රට දුවගෙන ආවා. අපි දන්නවා එදා ලෝකයේ තිබුණු ආර්ථික තත්ත්වය ගැන. 77න් පස්සේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා ලෝකය ගැන දැකලා එතුමාට ඒ තිබුණ ඒ දෘෂ්ටිය ඒවත් එක්ක එතුමා මේ ලෝකයේත් එක්ක මේ රට අලුත් ගමනකට පරිවර්තනය කරා. අපි 77 ඉඳන් අපි විවෘත ආර්ථිකයේ ඒ ගමන් මාගේ උඩ අද අපි විශාල සංවර්ධනයක් ඒ වගේම විශාල දියුණුවක් කරා අපි අද ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. එදා 77 ඒ ගත්ත ආර්ථික තීන්දුවත් එක්ක මේ රට තුල විශාල පරිවර්තනයකට මේ සමාජය ලක් වෙලා තියෙනවා. ඒතකොට අපි දන්නවා ඉන්දියාව වගේ රටවල් පවා අපි එදා විවෘත ආර්ථිකය ප්‍රතිපත්ති පිළිගන්නකොට ඉන්දියාව මෑතකදී තමයි විවෘත ආර්ථිකයට යොමු වුණේ. එතකොට අද රුසියාවේ කඩාවැටීමත් එක්ක මුළු ලෝකෙම අද ඇමරිකාව බටහිර රටවල් ප්‍රමුඛ ආර්ථික ජාලයක් අද ගමන් කරන්නේ. මේක තමයි ලෝකේ යථාර්ථය. අපිට මේකෙන් පරිබාහිරව අපිට කතා කරන්න පුළුවන් සුරංගනා කතා කරන්න පුළුවන් මේ ලෝකේ නැති දේවල් කතා කරන්න පුළුවන් ඒ දේවල් අපිට හැමදාම කතා කර කර ඉන්න පුළුවන්. නමුත් ඒවා මේ ලෝකේ යථාර්ථවාදීව නැහැ. ඒවා මේ ලෝකේ පවතින දේවල් නෙමෙයි. එතකොට අද අපි කතා කළොත් ලෝකේ අද ගමන් කරන්නේ ලෝකේ අද පවතින්නේ මේ ආර්ථික රාමුව යන්නේ අද එක පැත්තකට අද ගමන් කරන්නේ. අපි දන්නවා අද සමාජවාදය ගැන කතා කරපු රටවල් ඒ ආර්ථිකයේ තිබෙච්ච රටවල් වලට වෙච්ච දේවල් අපි දන්නවා. ඒ රටවල් අද කඩාවැටිලා අද ඒ රටවල් නැගිට ගන්න බැරුව අපි දන්නවා අද ලොකු විනාශයක් පවරපත් වෙලා තියෙනවා. එතකොට අද මේ ලෝකයේ තියෙන තරඟකාරීත්වයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් අභියෝගයක් අපි ඉස්සරහද තියෙනවා. ඒක තමයි යථාර්ථය. ඒ අභියෝගයට අපේ රට මූණ දෙන්න ලෑස්තිද නැද්ද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. අපි තවදුරටත් මේ සම්ප්‍රදායිකව අපි හැමදාම කතා කරන මේ ආර්ථික මොඩලේ උස්සරේ මේ රට ඉස්සරහට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අපි ඉස්සරහා තියෙනවා. අපි මතක තියාගන්න ඕනේ අද මේ ලෝකයේ තියෙන විවෘත ආර්ථිකයත් එක්ක අද මේ තියෙන තාක්ෂණයත් එක්ක ඉතා වේගයෙන් ලෝකය අද ගමන් කරනවා. අද බංගලාදේශය, වියට්නාමය, බුරුමය වගේ රටවල් මේ දකුණු මේ කලාපයේ තියෙන රටවල් ඉතා වේගයෙන් අද ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. අද ආයෝජකයන් රටට ගෙන්නීමේදී විශාල තරඟකාරීත්වයක් අද ලෝකයේ ඉස්සරහා තියෙනවා. අද ඒ ආයෝජකයන් රටට ගෙන්වා ගැනීමේදී හැම රටක්ම විශාල තරඟයක් අද යොදනවා. අපි දන්නවා අපිට තියෙන කුඩා වෙළඳ පොළක්. අපිට ඒ කුඩා වෙළඳ පොළක් හරහා අපේ යහපැත්තෙන් ඉන්දියාව විශාල රටක්, බංගලාදේශය විශාල රටක්, ඊළඟට වියට්නාමය, ඒ වගේ විශාල රටවල් වලින් වටවෙච්ච රටක් හැටියට අපි ඉන්නේ. එතකොට ඒ අභියෝග වලට අපිට මුහුණ දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපිට අද තියෙනවා. ඒවත් එක්ක අපිට ජය ගන්න, අපිට උපක්‍රම හදන්න පුළුවන්ද කියන ඒ කාරණේ අපි ඉස්සරහා තියෙනවා. ගරු සභාපතිතුමනි, මම කියන්න ඕනේ 90 මැදභාගයේ වෙනකොට අපේ අපනයන විශාල ලෙස පහත වැටුණා. අපේ ආනයන වියදම විශාල ලෙස ඉහළ ගියා. ඇයි ඒ? අපිට 90 මැදභාගයේ වෙනකොට අපේ රටේ කර්මාන්ත පුරවල් ඇති උනේ නැහැ. අපේ රටේ අලුත් නිෂ්පාදනවල් ඇති උනේ නැහැ. අපේ රටට ආයෝජකයන් ඇවිල්ලා අලුත් කර්මාන්ත ඇති කරලා මේ රටේ අපනයනය දියුණු වෙන්න තරම් අපි ඒ අපනයන ආදායම ඉහළ ගියේ නැහැ. ඒ හින්දා තමයි අපිට අද විශාල වශයෙන් අපේ මේ ගෙවුම් ශේෂය අද ප්‍රශ්නයක් බවට අද පත් වෙලා තියෙන්නේ. ඊළඟට අද අපිට පුළුවන් වෙලා තියෙනවා මේ ආණ්ඩුව ඇවිල්ලා මේ අවුරුදු දෙක තුලදී අපනයනය ප්‍රවර්ධනය කරන්න, ඒව දියුණු කරන්න යම් කිසි ප්‍රතිපත්ති රාමුවක් හදාගන්න අපිට අද පුළුවන් වෙලා තියෙනවා. අපි ආයෝජකයන් ගෙන්න ගන්න යම් ප්‍රතිපත්ති රාමුවක් හදාගන්න අපිට අද පුළුවන් වෙලා තියෙනවා. නමුත් මම කියන්න ඕනේ විශේෂයෙන්ම EDB එක, අපනයන සංවර්ධන මණ්ඩලය, ඒ වගේම BOI ආයෝජන මණ්ඩලය, මේවා දැන් යල් පැනගේ ආයතන හැටියට තමයි තියෙන්නේ. මොකද අපි මේවා ගත්තොත් මම අවසන් කරන්නම් සභාපතිතුමනි, පැරණි ආයතන මේවා අද විශේෂයෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලය ගත්තොත් 1977 වගේ පටන් ගත්ත ආයතන, අපි ගත්තොත් එහෙම ආයෝජන මණ්ඩලය 90 ගණන් වල පටන් ගත්ත ආයතන, අද වෙනකොට ඒ ආයතන මේ නවීන ලෝකයත් එක්ක තරඟකාරීත්වය එක්ක ඉස්සරහට යන්න පුළුවන්ද කියන ගැටලුව අද මේවා තියෙනවා. මේ ආයතන හරියට අපිට දැන් වෙලා තියෙන්නේ අර පරණ මොරිස් මයිනර් කාර්යයක් අරන් අද මේ කාර් රේස් එකට දාන්න පුළුවන්ද, ඒ රේස් එකට දුවන්න පුළුවන්ද කියන ගැටලුව අද අපි ඉස්සරහා තියෙනවා. ඒ හින්දා අපිට අවශ්‍ය වෙනවා අලුත් ආයතන හදන්න අවශ්‍ය වෙනවා. අලුතෙන් හිතන්න පුළුවන් මිනිස්සු අපිට අවශ්‍ය වෙනවා. මොකද එදා 77 JR ජයවර්ධන මහත්මයා එදා ඒ විවෘත ආර්ථිකයේ ගේනකොට එදා හිටපු දේශපාලනඥයන් එක්ක ඒ ගමන යන්න පුළුවන් රාජ්‍ය නිලධාරීන් පිරිසක් එදා අපිට හිටියා. එදා ව්‍යවසායකයන් හිටියයි ගමන යන්න අපිත් එක්ක එකතු වෙලා. ඒ හින්දා එදා අපිට ඒ ගමන යන්න පුළුවන් වුණා. අද අපිට තියෙනවා ගැටලු රාශියක්. අද අපි ඉන්නේ අපි දේශපාලඥයන් අද තීන්දුව తీරන ගත්තට අද අපි රාජ්‍ය සේවය ගැන බැලුවොත් ඒ රාජ්‍ය සේවකයන් ඒ දේශපාලඥයන් හිතන මට්ටමට ඔවුන්ගේ දැනුම බුද්ධිය ඒ තරමට තියෙනවද කියන ගැටලුව අද අපිට තියෙනවා. ඒ හින්දා අපිට අලුතෙන් හිතන්න පුළුවන්, අලුතෙන් වැඩ කරන්න පුළුවන් අපිට යම් පිරිසක් අපිට අවශ්‍ය වෙනවා මේ ලෝකේ ජය ගන්න. එහෙම නැතුව අපිට හැමදාම එකම දේ අපිට කතා කර 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 ඉන්න බෑ. ඒ හින්දා අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි, මම කියන්න ඕනේ මේ ආණ්ඩුව අලුත් රටාවකට, අලුත් දැක්මකට, අලුත් ගමනක් යන්න මේ රට දැන් ඉස්සරහට අරගෙන යනවා. ඒ හින්දා අපිට මේ ලෝකෙත් එක්ක අපි ඉස්සරහට යනවා නම්, මේ ලෝකෙත් එක්ක අපි තරඟ කරනවා නම්, ඒ අභියෝගය ජය ගන්න පුළුවන් දේවල් තීන්දුව తీරන අපි ගත යුතුයි. එහෙම නැත්නම් අපි හැමදාම පරණ දේවල් කතා කර කර, පරණ මොඩල් ගැන කතා කර කර, යල් පැනගේ න්‍යායවල් කතා කර කර අපිට ඉන්න පුළුවන්. නමුත් රටක් හැටියට අපිට ඉස්සරහට යන්න බෑ. මොකද මේ ලෝකය අද ඒ තරම්ම තරඟකාරී වෙලා තියෙන්නේ. අද ඒ තරඟකාරීත්වයට මුහුණ දෙන්න අපි ලෑස්තිද? ඒ තරඟකාරීත්වයට ඉස්සරහට යන්න අපි ලෑස්තිද? ඒ තාක්ෂණයත් එක්ක, ඒ තාක්ෂණයත් එක්ක යන්න පුළුවන් ජය ගන්න අපි ලෑස්තිද කියන ගැටලුව අපි ඉස්සරහා තියෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි, මම හිතනවා අද යහපාලන ආණ්ඩුව අපි පෞගේ අවුරුදු දෙක තුල මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න, මේ රටේ මේ යහපාලන ඇති කරන්න අපි යම් කිසි පියවරවල් අපි අරගෙන තියෙනවා. දැන් අපිට තියෙනවා ආර්ථිකයේ ජය ගන්න දේවල් කරන්න. මම හිතන්නේ ඒ පැත්තෙන් උත් අද ආණ්ඩුවක් හැටියට යම් තීන්දුව తీරන අරගෙන මේ රටේ ආයෝජන
ආයෝජකයන් ගෙන්න ගන්න මේ රටට ඒ ආයෝජකයන් දිරිමත් කරන්න ඒ හින්දා මේ ලෝකයේත් එක්ක යන්න පුළුවන් ආර්ථික රටාවක් හදන්න මේ ආණ්ඩුවද තීන්දුව තීරණ අරගෙන අද ඉස්සරහට ඇවිල්ලා තියෙනවා මං හිතනවා නොබෝ කලකින් ඉදිරි කාලය තුලදී අපිට බලා ගන්න පුළුවන් අපි අද ගන්න තීන්දුව තීරණවල අපේ අනාගත પરම්පරාවට ඒ ලැබෙන වාසිය හා මේ රටේ ආර්ථිකයට අත්වන වාසිය ගැන අපිට ඉදිරියේදී කතා තවත් කතා කරන්න පුළුවන් කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා
බොහොම ස්තුතියි ගරු චමින්ද විජේසිරිපන්තු මහතුමාට විනාඩි 10ක් තිබෙනවා
බොහොමතු විශේෂයි ගරු මුලසනේ ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අද දින අපේ ඒකාබද්ධ විපක්ෂයේ විසින් ගිනලද ආර්ථිකයේ පිළිබඳව ඒකල්තැබීමේ විවාදයට එක්වීම සම්බන්ධව මමත් සතුටු වෙනවා නමුත් මේ වෙලාව වෙනු බලනකොට ඒ යෝජනාව ගෙනපු කණ්ඩායමේ කිසිම කෙනෙක් මේ සභා ගර්භය තුල නැහැ ඒනුත් අපිට කියන්නට වෙනවා ඔවුනොත් දන්නවා අද අපි ගෙන යන මේ ආර්ථික වැඩපිළිවෙල තව අවුරුදු 3ක් යනකොට ජයගෙන මේ රටේ අනාගතයේ බාර ගන්න ඉන්නේ දරුවන්ට අවශ්‍ය කරන සැබෑ අනාගතය නිර්මාණය කරන්න අපට හැකියාව ලැබෙනවා කියලා. සා ගුණසිරේ ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපේ විද්වත් ගරු මැති අමතුමාල්ලා පෞගේ ආණ්ඩු කාලය තුල සිද්ධ වෙච්ච ඒ සිදුවීම් වගේම ඒ ආණ්ඩුව විසින් ගත්තා වූ ණය ප්‍රමාණයන් තුල වර්තමානයේ ආණ්ඩුවක් හැටියට අපි මුහුණ දීලා තියෙන ගැටලු පිළිබඳව විශාල වශයෙන් කතා කරා. විශේෂයෙන්ම මම උත්සාහ කරනවා අපේ ගමේ ගොඩේ ඉන්න ඒ ආර්ථිකයේ පිළිබඳව නොදන්නා වූ පිරිස් විශේෂයෙන්ම අද අවශ්‍යතාවයේ තියෙන ඔවුන්ට ආණ්ඩුවක් හැටියට අපි ඔවුන්ගේ බලාපොරොත්තු සිද්ධ කරනවාද කියන කාරණය මම ඔවුන්ට මතක් කරන්න අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන්ම අපේ බොහෝ දෙනාට තිබුණේ කර්මනුසනේ මන්ත්‍රීතුමනි එදා වේල පිරිමහ ගන්න බැරි තත්ත්වයක්. ඒකට හේතුව වුණේ අපි කලින් සඳහන් කරපෝ මැති අමතුරා කිව්වා වූ ඒ ණය ගෙවන්නට අවශ්‍ය කරන දේ සඳහා අපට ඒවා උපයා ගැනීම වෙනුවෙන් ආණ්ඩුවක් හැටියට දේශීය ආර්ථිකය ගොඩනගන්නට රට තුළ තියෙන ආර්ථිකයට ගැළපෙන දේවල් නිෂ්පාදනය කරන්න සිද්ධ වුණා. ඒ අතරින් බදු ආදායම් වැඩි කිරීම සඳහා යම් යම් දේවල් කරන්නට සිද්ධ වුණා. ඒසේ වුණත් අපේ ආණ්ඩුව ගත්තට පස්සේ අපි කියන්නට ඕනි කාරණේ තමයි එදා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ වෙලා තිබුණා. අපි ෂණිකයෙන්ම අපේ පාලනයට නතු වෙච්ච ගමන් අපි සිද්ධ කරා ඒ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල විශාල වශයෙන් ශීඝ්‍ර වැඩි වෙච්ච දේවල් අඩු කරලා ඒ ග්‍රාමීය ආර්ථිකයට අවශ්‍ය කරන ශක්තිය අපි දුන්නා. ඒ ගමක ගෙදරක තිබුණ ওই කුටුම්භකේ ආදායම තුල ලැබිච්ච ආදායම තුල තමන්ට දෛනික ජීවිතයේ අවශ්‍ය කරන ඒ භාණ්ඩ ලබා ගැනීම අවශ්‍යතාවය අපි පුළුල් කරා. එන නිසා ඒවා අද කවදාවත් කතා කරන්නේ නැහැ. අද ආර්ථිකය ගැන කතා කරන සමහර වෙලාවට ඔවුන්ට මතක නැතු වුණා එදා අපේ මුදල් ඇමතුමා කිව්වා එදා වේල කන්නේ නැතුන් සමහර උදවිය ගිහිල්ලා ගම් වලට පැනලා තමන්ගේ ජීවිතය නැති කරලා දරුවොත් එක්ක. ඒ නිසා තමන්ගේ ජීවිතය පවා නැති කර ගැනීම අවස්ථාව එදා තිබුණා. අද ඒ වෙනි තත්ත්වයක් නැහැ. ඒ නිසා අපි කියනවා විශේෂයෙන්ම අපිට ඉදිරියේදී ගෙවන්න තියෙන ඉතිහාසයේ නිදා ශ්‍රී ලංකාව එකවර ගෙවන නාය පොලිස වාරිකය අපට ගෙවන්න සිද්ධ වෙනවා. ඒ 2019 ගරු මුලසනේ ගරු මාතුතුමනි 2019 වෙනකොට බිනල 586ක ණය සහ වාරිකය ගෙවීම සඳහා අපට සූදානම් වෙන්න තියෙනවා. ඒ සඳහා අපි කටයුතු කරනකොට අපි බලන්නට ඕනි මොකද්ද අපිට ඉදිරියේදී අපේ රට තුළ තවත් රටවල් තුලින් ණය අරගෙන ඉදිරි ගමන යනවද එසේ නැත්නම් රටේ තියෙන රටේ තුල හැකියාවන් කටයුතු කරනවාද කියන කනිසා ඒක අද දැකලා තියෙනවා අපේ අග්‍රාමාත්‍යතුමත් ජනාධිපතිතුමා. මම විශ්වාස කරනවා ඒකාබද්ධ විපක්ෂයට අපි කියනවා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තවත් ඔහුට දුර කාලේ අවුරුදු දෙකක් තියෙද්දි ඡන්දයකට එන්නේ ඇයි? ඒව ඡන්දයට එන්න අවශ්‍යතාවය තියෙන්නේ ඇයි? කර්මුණුසනේ මන්ත්‍රීතුමනි සුනාමියක් සිද්ධ වුණේ අපේ රටේ රටට. නමුත් ඒ සුනාමියේ බලපෑම අපට එන්නට යම්කිසි කාල වකවානුවක් සිද්ධ වුණා. ඒ නිසා අපි කියනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩු කාලය තුල ගත්ත ණය බර ගෙවන්නට සිද්ධ වෙන්නේ වර්තමානයේ අපිට. ඒ නිසා අපිට යම්කිසි කාල සීමාවක් සිද්ධ වෙනවා ඒ ණය බර ගෙවීමට අවශ්‍ය කරන වැඩපිළිවෙළ හදන්නට. බීජයක් වපුරපුව ගමින් ඵලයක් එන්නේ නැහැ. ඒ නිසා අපේ රටේ ජනතාවට ඒකාබද්ධ විපක්ෂයටත් අවශ්‍යතාවය තියෙන්නේ බීජයේ සිටුවපු සැනින්ම ඵලය ගන්න පුළුවන් වැඩපිළිවෙළක් කරන්නට කියලා. අපි ඉපදිච්ච ගමන් නැගිටලා ඇවිදලා දුවලා යන්නේ නැහැ. අපිට ධන ගන්න සිද්ධ වෙනවා, බර ගන්න සිද්ධ වෙනවා, අපිට වැටෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ ණය බරින් මේ රට මුදවා ගන්නවා වගේම අපිට එදා අතිපුර දේශීය ආර්ථිකය නැවත ගොඩ ගැනීම අවශ්‍යතාවය අපි සතුව තියෙනවා. ඒ නිසා තමයි අපේ මෛත්‍රීපාල සිසේන වත්මන් ජනාධිපතිතුමා එදා ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තියෙන මැතිවරණය දැකලා ඒ ජයග්‍රහණයෙන් පස්සේ ඔවුන් කරන්නට යන කාරණේ දුටුව නිසා තමයි එතුමා එයි නිමත් වෙලා පොදු අපේක්ෂාව වැවට පත් වෙලා අපේ රණලික් ක්‍රමසිංහ නායකතුමා අපේ නායකත්වය කැප කරලා එතුමා ජනාධිපති පත් කළාද යහපාලන ආණ්ඩුව ගොඩනගාලා තියෙන මෙතන මෙමේ කියන සීළු දේවල් සිද්ධ වෙන්නේ ඒ නිසා. ඒ නිසා අපේ ගරු මන්ත්‍රීවරයා ඇමතිවරයා කිව්වා අපි ලිඳේ වෙරලා ඉන්නේ දැන් ගොඩට එන්න ඕනේ කියලා. අපි ගොඩට ගන්න උත්සාහ කරන තමයි අපි යහපාලන ආණ්ඩුව ගොඩනැගුවේ. හැබැයි ගරු මුලසිරිය මන්ත්‍රීතුමනි අපේ රටේ ජනතාවගේ ආසනාන්ත කමර එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ කණ්ඩායම ඉදලා තිබුණා. ඒ ලිඳේ වෙරිච්ච මිනිස්සුන්ට පස් දාලා වහනවා. ඒක ගොඩ ගන්නෙ නෑ මිනිස්සු පස්තාල වහන තත්ත්වයට උදා වෙනවා කියන කාරණේ අපි නිර්වායව කියන්නට ඕනේ. ඉසාරු මුලසිරිය මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපි අද ගෙන යන මේ වැඩපිළිවෙලට අකුල් හෙලන්න බොහෝ දෙනා හිටියත් අපි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. අපි 2017 අයවැය ලේකණේ තුල ගමේ සුළු පරිමාණ ව්‍යාපාරිකන අවශ්‍ය සුළු ණය දීලා ඒ සුවන් රැකියාව ශක්තිමත් කරලා ඒ තුල ඔවුන්ගේ කුටුම්බ ආර්ථිකය ගොඩනගනවා වගේම ඔවුන්ගේ සමාජයට ආර්ථිකයට රටට දායකත්ව දෙන ආර්ථිකය කෙසේද කියන කාරණේ දෙන්නට තමයි අපි 250,000 ණය ආධාර දෙන්නේ. අපි මහා ලොකු පොලියකට දෙන්නේ නැහැ. ඉතින් අසුළු පොලියකට දෙන්නේ. අපේ ගමේ ජීවත් වෙලා ඉන්න ඒ වැඩිහිටියෝ බොහෝ දෙනා තමන්ගේ කනකර උකස් තියලා එහෙම නැත්නම් මූල්‍ය ආයතනකට ණය වෙලා මහා විශාල පොලිවලට ණය අරගෙන තමයි තමන්ගේ සුවන් රැකියාව කරේ. අද ඔවුන්ට ඒ සුවන් රැකියාව කරගන්න අවස්ථාව තිබුණා. ඒ නිසා ඔවුන්ගේ ආර්ථිකය වැටුණා. ඒ දුටු අපේ රජය ඒ ශක්තිමත් කිරීම වෙනුවෙන් තමයි අපේ ගමකට 105,000 දෙනවා වගේම ගමේ ඉන්න සුවන් රැකියාව කරන ඒ බීජේ පැකට් කර ඒ වගේම මිරිස් ටික තලලා පැකට් කරලා අලෙවි කරන්න පුළුවන් වැඩපිළිවෙල අපි හදලා තියෙනවා. ඒ තුලින් තමයි අපි අපේ ආර්ථිකය හදන්න ඕනි කියන කාරණේ දැකගෙන එවැනි වැඩපිළිවෙලක් කරනකොට තමයි මේ රට ඉදිරියට ගෙනල්ලා මේ රටේ අපේ බිඳ වැටිච්ච ඒ සියලු දේවල් හැදෙන නිසා මෙතුමාලා යෝජනා කරන දේවල් එතුමාලා කාලේ තිබුණ අවුරුදු 20ක් තුල එතුමාලා පාලනය කර කාලේ තිබුණා නම් එතුමාලාද පාලනේ ඉන්නට ඕනි. ඒ නිසා තමයි 2015 වර්ෂයේ මේ රටේ අහිංසක ජනතාවත් ඒ වගේම බුද්ධිමත් පිරිසත් මේ රට පාලනය කළ යුත්තේ යහපාලන ආණ්ඩුවක් තියෙන ජාතික ආණ්ඩුවක් තියෙන මේ දිපිරිසින කාලේ දුන්න නිසා අපි පොරොන්දු වෙනවා. අපි පසුපෙළ ඉන්න මන්ත්‍රීවරුන් හැටියට අපේ මේ ගැන වැඩිපුර ශක්තිය දෙනවා වගේම මේ ආණ්ඩුව තුළ තියෙන යම් අකරුත්තක් වෙනවා නම් වැරද්දක් වෙනවා නම් ඒවා නිවැරදි කරන්න පුළුවන් කය සහ ඒවා නිවැරදි ගමනට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙල අපි කටයුතු කරන ගරු මුලසිරිය මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ යෝජනාව විස්තර කරන අපේ සේරසිංහ මන්ත්‍රීතුමා කියනවා එතුමා කියනවා 2015 2014 වර්ෂය තුළ එතුමාලාගේ කාලය තුළ ගත කාලය තුළ විශේෂයෙන් මම කියන්නට කැමති 100 233කින් වැඩි වුණා මේ ණයබරතාවේ. ඒ වගේම රුපියල් බිලියන 7939ක් දක්වා ඉහළ ගියා. 2005 වර්ෂයේ සිට 2010 වර්ෂය තුළ ගත්තොත් ගරු මුලසිරිය මන්ත්‍රීතුමනි 2005 වර්ෂයේ තිබුණේ ශ්‍රී ලංකාවේ ණයබරතාවේ 2222යි. හැබැයි 2010 වෙනකොට එය බිලියන 4590 දක්වා වර්ධනය වීමක් සිද්ධ වෙනවා. මේ සිද්ධ වෙන්නේ ඔවුන්ගේ පාලන කාලෙදී නෝන් මොකද රටට ගෙනාපු ණයත් ආයෝජන හැටියට පෙන්නවා. හරියට නංගි පෙනල අක්ක දුන්නා වගේ වැඩක් තමයි කරලා තින්නේ. ගරු මුදල් ඇමතුවා දැන් පැහැදිලි කරා ණය ගන්නවා. ඒ ණය සියල්ල අරගෙන මේ රටේ ජනතාවට පෙන්නවා ඕන්න අපට විදේශවලින් ණය ආයෝජන වෙනවා. මේ ආයෝජනලට දිනු වෙනවා කියන වැඩපිළිවෙල කරනවා. ඒ ආයෝජන මොනවාද? අද හදලා තියෙන වරායෙන් මොකද සිද්ධ වෙලා තියෙන්නේ? ගුවන්තොට පොළේ මොනවාද වෙලා තියෙන්නේ? ක්‍රීඩා පිටිවල මොනවාද වෙලා තියෙන්නේ කියන සැබෑ අර්ථය මේ රටේ සියලු දෙනා අප දන්න නිසා මේවා සියලු දෙනා මේ සියලු අකර්මණ්‍ය කර්මා නැවත මේ රටේ ආයෝජනට අනාගතයට වැඩදායි ඵලදායි විදිහට ගැනීමේ වැඩපිළිවෙල අපි යෝජනා කරලා තියෙනවා. ඒවා නීත්‍යානුකූලව විනිවිද කටයුතු කරන්න පුළුවන් වැඩපිළිවෙල කරු අක්‍රාමත්වතුමා හදලා තියෙනවා. මම හිතනවා විශේෂ මෙන්න මේවා දකා බලාගෙන ඉන්න බැරි නිසා අද බොරුවට මේ යෝජනාව ගෙනල්ලා අපි අඩපණ වෙලා අපි රාජ්‍යයක් හැටියට ජනතාවට කිසි දෙයක් කරන්නේ නැහැ, කරන්න දන්නේ නැහැ, අපිට යන්න බෑ කියන කාරණේ කියලා තමයි මම හිතනවා. විශ්වාස කරනවා තමුන්වහන්සලා සියලු දෙනා තේරුම් ගනීවි, මේ රටේ බුද්ධිමතුන් තේරුම් ගනීවි. ඔබ අපිට මේ ආණ්ඩුව ලබා දුන්නේ විශේෂයෙන්ම පෞගිය කාලය තුළ තිබුණු ඒ දූෂණයේ වංචාව විච්ච දේවල් සියල්ල වසන් කරන්න කියන කාරණේ අපි පැහැදිලිව කියන අවසාන වශයෙන් විශේෂයෙන්ම අපි එවන් දෙයකට ඉඩ තියන්නේ නැහැ. අපි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරලා 2020 වෙනකොට මේ රට සුඛිත මුදිත යුගයක් බවට පත් කරමින් කටයුතු කරනවා කියන කාරණේ මතක් කරන මේ අවස්ථාව ලබා දුන් පුතුනි ස්තුතියි.
ගරු ඉම්රාන් මාරුප්පන්තුමා ඔබතුමාට විනාඩි 8ක් තිබෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මාන් රහීම්. சபைக்கு தலைமை தந்துகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இன்று பொருளாதார சம்பந்தமான ஒரு பிரேரணை பேசப்பட்டு கொண்டிருக்கின்ற சந்தர்ப்பத்திலே இறுதியாக எனக்கு ஒரு 5 நிமிடம் வழங்கப்பட்டிருக்கின்ற இந்த தருணத்திலே இந்த 5 நிமிடங்களை என்னுடைய திருகோணமலை மாவட்டத்துக்காகவும் எங்களுடைய மக்களுக்காகவும் எங்களுடைய மாவட்டமும் மக்களும் எதிர்நோக்குகின்ற ஒரு முக்கியமான பிரச்சினை சம்பந்தமாக பேசுவதற்காக நான் இந்த 5 நிமிடங்களை பெறுகின்றேன் என்ற ஒரு விடயத்தை இந்த இடத்திலே நான் கூறிக்கொள்கின்றேன். திருகோணமலை மாவட்டத்தை பொறுத்தவரையிலே இன்று டெங்கு என்று சொல்லப்படுகின்ற ஒரு கொடூர நோய் இன்று ஒட்டுமொத்தமாக எங்களுடைய பிரதேசங்களை, எங்களுடைய மாவட்டத்தை இன்று ஆட்டி படைக்கின்ற இந்த நேரத்திலே திருகோணமலை மாவட்டத்தை பொறுத்தவரையிலும் சுமார் 2500க்கு மேற்பட்ட டெங்கு நோயாளர்கள் இப்பொழுது இனம் காணப்பட்டிருக்கின்றார்கள். இதிலே கிண்ணியா பிரதேசத்தில் 13 நோயாளிகளும், திருகோணமலையில் 2 பேரும், தோப்பூரில் நேற்று முன்தினம் 2 பேரும், ஒட்டுமொத்தமாக 15 பேர் இந்த நோயின் மூலமாக இன்று மரணத்தை தழுவியிருக்கின்றார்கள். இந்த நோயினுடைய விடயத்தை நாங்கள் பார்க்கின்ற சந்தர்ப்பத்திலே எப்படி இந்த நோய் இந்த பிரதேசத்திலே இவ்வாறான ஒரு மிகவும் மோசமான ஒரு நிலைக்கு வந்திருக்கின்றது, எப்படி இந்த நோயை கட்டுப்படுத்த முடியும் என்ற விடயங்களை நாங்கள் அவதானிக்க வேண்டிய ஒரு நிலைப்பாட்டிலே இருந்து கொண்டிருக்கின்றோம். குறிப்பாக 2012 தொடக்கம், 2017 வரை நாங்கள் எடுத்து பார்க்கின்ற சந்தர்ப்பத்திலே 2013 2 பேரும், 2014 3 பேரும் மரணமடைந்த ஒரு விடயம்தான் இருக்கின்றது. ஆனால் 2017 இந்த 3 மாதங்களுக்குள் 15 பேர்களை கொள்ளுகின்ற இந்த டெங்கு நோய் என்ற ஒரு விடயத்தை மிகவும் அவதானத்துடன் நாங்கள் பார்க்க வேண்டிய ஒரு நிலைப்பாட்டிலே நாங்கள் இருந்து கொண்டிருக்கின்றோம். இன்று நாங்கள் இந்த இடத்திலே ஒரு பாராளுமன்ற உறுப்பினர் என்ற முறையில், திருகோணமலை மாவட்டத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற உறுப்பினர் என்ற முறையிலே சிலருக்கு நாங்கள் நன்றி சொல்ல வேண்டிய ஒரு நிலைப்பாடு இன்று எனக்கு இருந்து கொண்டிருக்கின்றது. இந்த நோய் மிக மோசமான அளவுக்கு பரவுகின்ற சந்தர்ப்பத்திலே இந்த விடயம் சம்பந்தமாக எங்களுடைய ஜனாதிபதி அவர்களுக்கும், எங்களுடைய பிரதமர் அவர்களுக்கும், அவர்களுடைய கவனத்துக்கு கொண்டு வந்த அந்த நேரத்திலே எங்களுடைய ஜனாதிபதி அவர்களுடைய அந்த செயற்பாடுகள் மூலமாகவும், எங்களுடைய பிரதமர் அவர்களுடைய செயற்பாடுகள் மூலமாகவும் இன்று இந்த நோய் ஓரளவுக்கு கட்டுப்பாட்டுக்குள் கொண்டு வரப்பட்டிருக்கின்ற ஒரு நிலைப்பாடு எங்களுடைய பிரதேசத்தில் இருந்து கொண்டிருக்கின்றது. அதனைத் தொடர்ந்து அங்கு எங்களுக்கு உதவி புரிந்த முப்படையினர்கள், போலீஸ், நேவி, ஆர்மி, ஆஃபோர்ஸ் போன்ற முப்படையினருடைய அந்த உதவிகள், அவர்களுடைய அந்த சிரமமான பணிகள், அது மட்டுமல்லாமல் எங்களுடைய விளையாட்டு கழகங்களுடைய உதவிகள், சிவில் அமைப்புகளுடைய உதவிகள், வொலண்டியர்களாக வேலை செய்யக்கூடியவர்களுடைய உதவிகளை கொண்டு இன்று சிரமதான அடிப்படையிலே இன்று அது ஓரளவுக்கு தடுக்கப்பட்டாலும் இன்னும் சில முயற்சிகளை மேற்கொண்டு இதை தடுக்குகின்ற நடவடிக்கைகளை நாங்கள் எடுக்க வேண்டும் என்பதையும் இந்த இடத்திலே கூறிக்கொள்கின்றேன். அது மட்டுமல்லாமல் இன்று கிண்ணியா வைத்தியசாலையை எடுத்துக்கொண்டால் ஒரு பாரிய குறைபாடுகள் இன்று அந்த வைத்தியசாலையில் காணப்படுகின்ற காரணமாக இன்று நாங்கள் அந்த வைத்தியசாலையை சென்று பார்வையிடுகின்ற சந்தர்ப்பத்திலே சுமார் 1 கட்டிலில் 3 பேர்கள் தங்குகின்ற ஒரு நிலைப்பாடும், கீழே தரையில் பாய்விரித்து அதிலும் மக்கள், அது மட்டுமல்லாமல் கட்டிலுக்கு கீழ் கூட இன்று எத்தனையோ நோயாளிகள் அவர்களுடைய சிகிச்சையை பெறுகின்ற ஒரு கொடூர நிலை இன்று எங்களுடைய கிண்ணியா வைத்தியசாலையில் இருந்து கொண்டிருக்கின்றது. இதற்கான செயற்பாடுகள் முன்னெடுக்கப்படுகின்றன. ஆனால் முன்னெடுக்கப்படுகின்ற செயற்பாடுகளை விரிவுபடுத்த வேண்டும். ஏனென்றால் இன்று அந்த நோய்க்கு இதுவரையும் எந்த ஒரு மருந்தும் கண்டுபிடிக்காமல் அவர்களுடைய ஆரோக்கியமும், அவர்கள் பெறுகின்ற அந்த ரெஸ்ட் மூலமாகத்தான் இந்த நோயை குணப்படுத்த முடியும் என்று கூறப்படுகின்றதன் காரணமாக அவர்களுக்கு அந்த ரெஸ்டை வழங்கக்கூடிய அளவுக்கு இன்று அந்த இடங்களிலே அந்த செயற்பாடுகள் அங்கு பற்றாக்குறையாக காணப்படுகின்றது. ஆகையால் அவ்வாறான விடயங்களிலே கவனம் செலுத்தப்பட வேண்டும். அதே போன்று எங்களுடைய ஹாஸ்பிட்டல் டெவலப்மெண்ட் கமிட்டி எங்களிடம் சில கோரிக்கைகளை விடுத்திருக்கின்றன. அந்த வைத்தியசாலைக்கு மிக முக்கியமாக தேவைப்படுகின்ற விடயங்கள் என்ன என்ற சில விடயங்களை அவர்கள் முன்னெடுத்திருக்கின்றார்கள். அது சம்பந்தமான விடயத்தையும் நான் என்னுடைய ஹென்சாட்டிலே ஹென்சாட் படுத்துமாறு எங்களுடைய உறுப்பினர் அவர்களுக்கு நான் கூறிக்கொள்வதோடு, அது மட்டுமல்லாமல் இந்த டெங்கு நோய் சம்பந்தமான முழு தரவுகளும் எப்படி இந்த திருகோணமலை மாவட்டத்திலே இது ஆட்டி படைக்கின்றது, இவற்றை எவ்வாறு கட்டுப்படுத்த வேண்டும், எவ்வாறு இதை செயற்படுத்த வேண்டும் என்ற போன்ற தரவுகள் அடங்கிய ஒரு கடிதமும் என்னிடம் இருக்கின்றது. அதையும் நீங்கள் ஹேண்ட்ஸ் படுத்த வேண்டும் என்பதையும் இந்த இடத்திலே கூறிக்கொள்வதோடு, அது மட்டுமல்லாமல் மரணம் அடைந்தவர்கள் எண்ணிக்கை 15 உயர்ந்திருக்கின்ற இந்த சந்தர்ப்பத்திலே, இந்த மரணம் அடைந்தவர்கள் யார் என்று பார்க்கின்ற சந்தர்ப்பத்திலே, அவர்கள் மிக வறுமை கோட்டிலே வாழுகின்றவர்கள், மிகவும் கஷ்டப்படுகின்றவர்கள், அல்லது அவர்களுடைய அன்றாட செயற்பாடுகளை நடத்துகின்ற அளவுக்கு பணமோ வசதிகளோ இல்லாதவர்கள் தான் இதிலே கூடுதல் பாதிக்கப்பட்டவர்களாக இருக்கின்றார்கள். ஆகையால் அவர்களுடைய அந்த மரணத்தை கருத்தில் கொண்டு அவர்களுக்கு ஏதாவது ஒரு நஷ்டஈடை வழங்குகின்ற ஒரு ஏற்பாடை எங்களுடைய அரசாங்கம் எடுக்க வேண்டும் என்பதை நான் இந்த இடத்திலே கூறிக்கொள்கின்றேன். அது மட்டுமல்லாமல் இது தொடர்ச்சியாக கிண்ணியா பிரதேசத்தில்தான் இந்த டெங்கு நோய் இப்பொழுது தொடர்ச்சியான செயற்பாடுகளை செய்து கொண்டிருக்கின்றது. ஆகையால் விசேட செயற்திட்டங்களை எங்களுடைய பிரதேசங்களிலே அமுல்படுத்துவதோடு இந்த வைத்தியசாலையினுடைய குறைபாடுகளை நிவர்த்தி செய்கின்ற விடயத்தையும் நாங்கள் கவனித்துக் கொள்ள வேண்டும். ஏனென்றால் கிண்ணியா பிரதேசம் சுமார் 80,000 பேர் மக்களை கொண்ட அந்த பிரதேசத்துக்கு இருக்கின்ற ஒரு வைத்தியசாலை எப்படி இருக்க வேண்டுமோ அந்த நிலைப்பாட்டிலே இன்று அந்த வைத்தியசாலை இல்லாமல் ஒரு சிறிய வளாகத்துக்குள் ஒரு சிறிய இடத்தை கொண்டு அந்த மக்கள் அனைவரையும் செயல்படுத்துகின்ற ஒரு வைத்தியசாலையாக இருக்கின்றது. ஆகையால் அனைவருடைய கவனத்தையும் இந்த விடயத்திலே கொண்டு வந்து இந்த வைத்தியசாலையை தரமுயர்த்துகின்ற செயற்பாடுகளையும் எங்களுடைய ஜனாதிபதி மற்றும் பிரதமர் மற்றும் அமைச்சர்கள் அவர்கள் முன்னெடுக்க வேண்டும் என்பதை இந்த இடத்திலே கூறிக்கொள்வதோடு, இது சம்பந்தமாக தொடர்ச்சியாக பல மாவட்டங்களிலே இருந்து வந்து அந்த வைத்தியசாலையிலே பணிபுரிகின்ற வைத்தியர்கள், தாதிகள் மற்றும் சிற்றூழியர்கள் போன்ற அனைவருக்கும் நான் இந்த இடத்திலே நன்றியை கூறிக்கொள்கின்றேன். அவர்கள் வேறு பிரதேசங்களில் இருந்து வந்தாலும் அவர்களுடைய சேவைகள் எங்களுக்கு தேவைப்படுகின்ற சந்தர்ப்பத்திலே அவர்கள் மிக சிறந்த முறையிலே அவற்றை வழங்குகின்றார்கள். அவர்களுக்கும் இந்த இடத்திலே நான் நன்றியை கூறிக்கொள்வதோடு, இது சம்பந்தமாக முயற்செடுக்கின்ற அனைவருக்கும் இந்த இடத்திலே நான் நன்றியை தெரிவித்துக் கொள்வதோடு, எப்படியாவது இதை கட்டுப்பாட்டுக்குள் கொண்டு வர வேண்டும். ஏனென்றால் எங்களுடைய யோன்புர திருகோணமலை மாவட்டத்திலே நடைபெற இருக்கின்றது. 6,000 மக்கள் அதற்கு கலந்து கொள்வதற்காக இருக்கின்றார்கள். ஆகையால் அந்த நோய் மற்றவர்களுக்கு பரவாமல் இருப்பதற்கான நடவடிக்கைகளையும் நீங்கள் எடுக்க வேண்டும் என்பதற்காக ஏதாவது ஒரு விரைவான தீர்த்தமான ஒரு முடிவை நீங்கள் எடுக்க வேண்டும் என்பதை இந்த இடத்திலே கூறிக்கொண்டு வாய்ப்புக்கு நன்றி, வணக்கம்.
பார்லிமெண்ட் எட்ட பஸ்வர் எக்கட்ட யாலி ரஸ்வே.